උමා වෙල්ගම ඇතුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් තියෙනවා.
ඔහොම ස්තුතියි. මම පළමුවෙන්ම කියන්න ඕනේ අපේ නාමල් රාජපක්ෂ ඇමතිතුමා මගේ නම සඳහන් කරලා කිව්වා. එදා වරාය චීන ජාතිකයන්ට චීනට විකුණනකොට අපි ගිහිල්ලා ඒකට උද්ඝෝෂණ කරා. ඒකට අපිට විරුද්ධව කතා කරා. අපිට ගැහුවා. අපිට වතුර වලින් ගැහුවා. අපිට මේ කඳුළු ගෑස් ගැහුවා. ගහලා අපිට සෑහෙන ප්‍රශ්න ඇති කරා. ඒක ඇත්ත. මම ඒක නෑ කියලා කියන්නේ නැහැ. නමුත් එදා අපි කිව්වේ මොකද්ද? අපි කෑ ගහලා කිව්වා මේ වරාය ගන්න එපා. ගත්තොත් අපි නැවත ජනසතු කරනවා. අපි නැවත මේක ජනසතු කරනවා කියලා තමයි එදා අපි කෑ ගහලා කිව්වේ. ඒක නිසා අපි කෑ ගහලා කිව්වා චීන එම්බසියට මේක ගන්න එපයි කියලා. ඉතින් එදා අපි කඳුළු ගෑස් කෑවේ, එදා අපි වතුර පහරවල්, අපි ගුටි කෑවේ මේ වරාය විකුණන එක නවත්ත ගන්න. නමුත් ඉතින් දැන් වරාය මං හිතන්නේ ඊටත් වැඩිය හොඳට යනවා. මං කියන මං දන්නවා දැන් ගිවිසුමක් අත්සන් කෙරුවට පස්සේ ඒක වෙනස් කරන්න බෑ. ඒක ටිකක් අමාරු කාර්යයක්. ඒක මං දන්නවා. ඒක එහෙම අමාරුයි කියන එක. නමුත් මං කියන්නේ අපි එදා කෑ ගැහුවේ එහෙමයි. අපි ජනතාවට අඩු ගානේ ජනතාව මුලා කරන්න හරි කෑ ගහලා අපි කිව්වා මේක ආපු ගමන් අපි ගන්නවා කියලා. ඉතින් අද ගන්නෙ නෑ. තව තවත් චීන්නු වැඩි වෙනවා. මේ ලහතේ චීන්නු ගොඩක් වැඩි වෙනවා. ඒකත් මං තමුන්නාසට කියන්න ඕනේ. මේ අර ගුණරුවන් මහත්තයා ගැන කිව්වා අපේ හොන්සේක මහත්තයා. ඒක නත් මම විස්සක් කියන්න ඕනේ. මං හිටපු ප්‍රධාන ඇමතිවරයා හිටියද. මං එතනත් කියනවා ගුණරුවන් මහත්තයා සැහැල්ලු දුම්රියක්. අපි කියමු මේ අපි මං හිතන්නේ ඕක මේ මොනරේල් කියන එක. ওই මොනරේල් කියන එක මං ඉන්න කාලේ මං හිතන්නේ අපි ඩලස් ඇමතිතුමා ඉන්න කාලෙත් මේ මොනරේල් එක ගැන අපි සාකච්ඡා කරා. මොනරේල් එකේ මේ කන්ටේනර් ගෙනියන්නේ නැහැ. මං ප්‍රවාහන ශාස්ත්‍රය දන්න කෙනෙක් හැටියට මේ කියන්නේ. කන්ටේනර් ගෙනියන්නේ නැහැ. අපි දැක්ක කන්ටේනර් ගෙනියන කතන්දරයක් කිව්වා. මේ උඩ අපි කන්ටේනර් ගෙනියන්නේ නැහැ. ඒකේ සම්පූර්ණ යන්නේ මගීන් විතරයි. සැහැල්ලු. මොකද යට ගමනාගමනේ තදබදයක් තියෙන නිසා උඩින් යන්නේ පිලර්ස්වල. ඒක යන්නේ. ඉතින් ඒක මම ඇත්තටම කනගාටු වෙනවා. එතුමා වගේ දක්ෂෙක්. ඒ කියන්නේ දක්ෂයා කියලත් මං කියන්නේ. මොකද ඒකට හේතුව එතුමා හිටියා රේල්වේ සාමාන්‍ය අධිකාරීතුමා හැටියට. ඊට පස්සේ ඒකේ ලේකම් හැටියට හිටියා. මං ඉන්නකොටත් ලේකම් හැටියට හිටියා. ඊට පස්සේ උපදේශක, විශේෂ උපදේශකෙක් හැටියට සෑහෙන කාලයක් හිටියා. ඉතින් එහෙමනම් එතුමා ඉන්න කාලෙත් එතුමාට තිබ්බනේ මේවා කරන්න. මේ දැන් විවේචනය කරන්නේ ඇයි? එතුමාට තිබ්බයි කරන්න. ඒකත් මම තවුන්නාසර කියන්නේ. අනිත් එක මම කියන්න ඕනේ වතුකර ජනතාව ගැන දැන් කතා වුණා. අපි ඉතාමත් සන්තෝෂ වෙනවා. මම හිටපු වතු අධිකාරීවරේ කැටියට මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. මොකද රුපියල් 1000ක් කියන එක අද ඇත්තටම වතුකම් කරුවර මදි. අද මේ තියෙන ජීවන තත්ත්වයක් එක්ක වතුකම් කරුවට අඩු ගානේ 1500ක් දෙන්න ඕනේ. දැන් පිටවැඩට ගියාම වතුකම් කරුවේ වත්තේ වැඩ කරන්නේ නැතුව පිටට ගියාම කන්න දීලා රුපියල් 1500ක් දෙනවා. ඉතින් මම රුපියල් 1000ක් දෙනවා කියන එක අති විශාල හොඳ වැඩක්. නමුත් මේක මම තමුන්නාසර කියන්න ඕනේ මේ බජට් එකේදී අපේ ජනා අගමැතිතුමා වතුකම්කරුවන්ට රුපියල් 1000ක් දෙන්න ඉදිරිපත් කරනවා කියලා කිව්වම ෂෙයාර් මාකට් එකේ වතු කම්පැනි වල තියෙන ඒ ෂෙයාර් මාකට් එක වැටුණා. මොකද ඒකට වැටෙන්නේ හේතුව අපේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා. ඒකට හේතුව තමයි මොකද මිනිස්සු දැනගත්තා රුපියල් 1000 දීපු ගමන් මේ වතු වලට යන්න බෑ. මේ වතු පාඩු ලබනවා. ඒ නිසා ෂෙයාර් මාකට් එක සම්පූර්ණයෙන්ම වැටුණා. ඉතින් ඒකත් මම තමුන්නාසර කියන්න ඕනේ. මෙතනට ඇවිල්ලා කියන්න ඉස්සෙල්ලා මම අගමැතිතුමාට ගෞරව කරනවා. අගමැතිතුමා මගේ හිටපු නායකයා. එතුමාට මම තවමත් එතුමාට මම ආදරය කරනවා. මොකද එතුමා හොඳ නායකයෙක්. මම හිතන්නේ ඒ පක්ෂේ මම හිටිය අවුරුදු 40කට කිට්ටු වෙන්න එතුමත් එක මම සේවය කරා. නමුත් එතුමාට තිබුණා වතු හාම්පුතුත් එක්ක කතා කරගෙන ඇවිල්ලා කියා කියන්නේ. දැන් වතු හාම්පුතු කියනවා අපිට දෙන්න බෑ. දැන් ඒක තමයි දැන් තියෙන අලුත්ම දේ. එදාම කියනවා දෙන්න බෑ. මොකද මම ශේස්ත්‍රයේ දන්න නිසායි මං කියන්නේ. ඒ කියන දෙන්න බෑ. එතකොට දැන් ගිවිසුම අණුව දෙන්න පුළුවන්. දැන් වතු වල අස්සම් කරලා ගිවිසුමක් තියෙනවා. මේ ගිවිසුම අණුව ඒගොල්ලන්ට බලහත්කාරකම් කරන්න පුළුවන්ද? බලහත්කාර කරන්න බෑ.
තම අවසාන විනාඩි දෙක.
මම තමුන්නාන්සට කියනවා ඒකත් මම මෙයාගේ කියනවා. අනිත් එක මම තමුන්නාන්සට කියන්න ඕනේ මේ කළුතරට විශ්වවිද්‍යාලය. මං ඉදන් මම තමයි ගොඩාක්ම සන්තෝෂ වෙන්නේ කළුතරට විශ්වවිද්‍යාලයක් කියනකොට. මොකද මං පරණ දැන් අවුරුදු ගාණක්ම හිටපු මන්ත්‍රීවරයෙක්. ඒ වගේම ඒ උපන් මිනිසෙක් හැටියට මං ඉදන්නේ අපේ කවුද අපේ මන්ත්‍රීතුමා මෙතන ඉන්න එතුමත් ඉම්තියාස් මන්ත්‍රීතුමත් සන්තෝෂ වේ. එතුමත් කළුතර ඉපදිච්ච කෙනෙක් හැටියට කළුතරට විශ්වවිද්‍යාලයක් ගේන පළමුවෙන්ම කිව්වේ නම් මම 100%ක් කැමතියි. මං ඒකට අත් දෙකම උස්සනවා. අත් දෙක විසරක් නෙවෙයි, මගේ සම්පූර්ණ ශ්‍රමය දෙනවා. විශ්වවිද්‍යාලයක් හදනවා නම් ගිහිල්ලා අඩු ගානේ ගල් අදින්න හරි මම යනවා. ඒ තරම් මං කැමතියි. නමුත් මේ දීලා තියෙන මුදලෙන් පුළුවන්. දැන් අපි කියමු මේකේ අපි හිතමු ඒ දීලා වාහන වහලා තියෙන බිල්ඩිමක් ගන්නවයි කියලා. කොහෙද තියෙන බිල්ඩින්? වහලා බිල්ඩින් ගන්න නැහැ. පරණ ඉස්කෝල දැන් එකක්වත් නැහැ. පරණ ඉස්කෝල දැන් ආයේ නැගිටලා. ඒ පරණ ඉස්කෝල දැන් ඉස්සර වහලා තිබ්බ ඉස්කෝලත් නැගිටලා. ඉතින් මං හිතන්නේ මේ විශ්වවිද්‍යාලයක් හදනවා නම් ඒක හරියට නමට කියන්නේ නැතුව මේක කාර්මික විද්‍යාලයක් නම් පුළුවන්. දැන් කාර්මික විද්‍යාලයක් නම් අපිට මොකක් හරි කරන්න පුළුවන්. නමුත් මේ කාර්මික විද්‍යාලයක් නෙවෙයි, මේක ඇවිල්ලා විශ්වවිද්‍යාලයක් ගැන කතා කරන්නේ. ඒ ගමන මම කියන්න ඕනේ මේ 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 බජට් එක හැමදාම කරන්නේ කවුද? එකම කණ්ඩායමක්නේ කියන්නේ කරන්නේ. මම දන්නවා
මන්තුමා කාලය අවසන්
පොඩ්ඩක් මට දෙන්න. අනිත් කතිකයන්ගෙන් පොඩ්ඩක් හරි ගන්න. මම කියන්නේ දැන් මේ බජට් එක හදන්නේ කවුද? අපේ කාලේ මම කියන්නේ අපේ කාලේ කියන්නේ මම UNP කාර්යයක් නෙවෙයි. ඒක මම කියන්න ඕනේ. ඔබතුමා හිත රිදුනක් කියන්න ඕනේ මම UNP කාර්යයක් නෙවෙයි. දැන් මං ඉන්නේ සමගි දන්න බලවේගෙ. ඒක UNP එකට සම්බන්ධ නැහැ. ඒකේ රනිලුත් නැහැ. ඒකේ රවි කරුණානායකත් නැහැ. ඒකේ කවුරුත් නැහැ. ඒකේ ඉන්නේ අලුත්ම කණ්ඩායම. හරි, ඒක නිසා මම මේකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මං තමුන්නාන්සර් කියන්නේ දැන් මේ ආත්මික හදන්නේ එකම කණ්ඩායම. මං දන්නවා විමල් වීරවංශ මහත්තයා කෑ ගහලා කිව්වා අපි ආණ්ඩුවේ ඉන්නකොට මමත් කැවිනට් ඇමතිවරේ ආර්ථික ඝාතකයෙක් ගැන. මේගොල්ලන් තමයි මේ හදන්නේ. එතකොට මේ පැත්තට ආපුවම මේ තමුන්නාසගේ යහපාලන ආණ්ඩුවේ ඒකේ හදන්නේ පොළොවේ පය ගහපු උන් නෙවෙයි. ඒකේ නෑ පොයක් පොළොවේ පය ගහපු. ඒකේ පිටරටින් උන් ඇවිල්ලා තමයි මෙහෙ ආයෙ හදන්නේ. මෙන්න අපිට කෙලවිල ගිය තැන මෙතන. අර පැත්තේ හදන්නේ හැමදාම එකම කණ්ඩායම ඔන්න ලීලා දෙනවා. මහින්ද
මහත්මයා
අන්තිමට අමාරු වැඩ. ඉතින් මං කියනවා මීට වැඩිය ප්‍රායෝගික වෙන්න. අපි දැන් මේ රට ගැන හිතන්න ඕනේ. දැන් මේ කොවිඩ් එක ගැන අපි හිතන්න ඕනේ. දැන් කොවිඩ් එක ඉස්සෙල්ලම එනකොට පළමුවෙම කොවිඩ් එක එනකොට මම ජනාධිපතිතුමාට කවුරු ප්‍රශංසා කරා. කිව්වා ඒ කාලේ මහමැතිවරණේ අතරඟ මිනිස්සු කිව්වා මේ ජනාධිපතිතුමා නිසා අපි මහමැතිවරණේට ගෝඨ මහත්තයර ඡන්ද දෙනවා. මහමැතිවරණේ නමුත් දැන් වෙලා තියෙන්නේ මොකද්ද? දැන් අර බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් පිට රටින් ගෙන ඉන්දියාවෙන්ද කොහෙද ආපු කට්ටියක් කොරෝනා අරගෙනමයි ආවේ. මේ අරගෙන කිසිම සැලකිල්ලක් නැහැ. ඒගොල්ලන් දිහා බැලුවේ නැහැ. උන් මෙහෙට ගෙනල්ලා මේ බෝ කරා. දැන් අද කී දහහ අද කොච්චර මැරෙනවද? හැමදාම 4-5 මැරෙනවා. මේක ඇවිල්ලා නොසැලකිලි කිරිකපත් කම. ඒක නිසා මං හිතන්නේ මේකට නම් ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්න වෙනවා. ආය එදා කිව්වා හොඳයි කියලා අද අපි ඇඟිල්ල දික් කරලා කියනවා මේක ඕගලන්ගේ වැරද්ද නිසා සිද්ධ වුණේ. එදා තමන්ගේ යාළුවෝගේ ෆැක්ටරි වලට ඉන්දියන් කාර්යෝ ජංගි මහන්නක එකගෙන ආපු නිසා තමයි මේ කොවිඩ් එක අද මේ තත්ත්වයට ඇවිල්ලා මිනිස්සු මැරෙන්නේ කියන එක. මම
තමුන්නාසේ
බොහොම ස්තුතියි.
ඊළඟට දුෂ්මන්ත මන්තුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරෝඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම 2021 අයවැය පිළිබඳව අදහස් දක්වනකොට මම හිතන්නේ පටන් ගන්න කැමැති අපේ වෙල්ගම හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යතුමා සඳහන් කරපු කාරණාවකින්ම විශේෂයෙන්ම අපි මේ අයවැය ඉදිරියට ගෙන යනකොට වෙනස් වීම් සහිතව මම විශ්වාස කරනවා වර්තමාන කාලයට ගැලපෙන අන්දමට අපි ඉදිරි කාලය සැලසුම් කළ යුතුයි. අපි වතුකම්කරුවන්ගේ ප්‍රශ්නේ කතා කරොත් ඔබතුමත් කතා කරා. මම විශ්වාස කරනවා රුපියල් 1000ක කියන මුදල අද කාලේ ගත්තහම අපි කාට ජීවත් වෙන්න එහෙම ලොක මුදලක් නෙමෙයි. මට මතකයි කලින් ආණ්ඩුවේදී සමහර දේශපාලන නායකයෝ රුපියල් 1500ක් දෙන්නම් කිව්වා. කරන්න පුළුවන්ද? කරන්න බෑ. හැබැයි බොහොම අහිංසක ඉල්ලීමක් තමයි ඉල්ලුවේ රුපියල් 1000ක මුදලක්. මේක කරන්න පුළුවන්. අද වතුකරේ ගත්තහම අද වතුකරේ පාලකයෝ එදාට වඩා අද ගත්තහම වතුකරේ ඉන්න කම්කරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් මුදල් වැය කරන්නෙම නැහැ. ගහක් උනා කපාගත්තොත් එහෙම කොම්පැනිය ශක්තිමත් කරන්න තමයි ගන්නෙ. විවිධ අතුරු භෝග වලට යන්න පුළුවන්. අද වෙනකොට ඉඟුරු වලට කහ වලට හොඳ මිලක් තියෙනවා. ඒ නිසා අපි වෙනස් වෙමින් සිටිය යුතු කාලයක් කියන කාරණාව අපිට බැහැර කරන්න බෑ. ඒ නිසා මම සතුටු වෙනවා අපි සියලු දෙනාගේම පොරොන්දුවක් තිබුණා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරනකොට. ඊට පස්සේ මහා මැතිවරණයේදී අනිවාර්යයෙන්ම අපි රුපියල් 16 ඒ දීමනාව කම්කරුවාගේ වැටුප අපි බොහොම පැහැදිලිව ජනවාරි මාසෙ ඉඳලා ලබා දෙන්න ආණ්ඩුවක් හැටියට මේ උණු පොරොන්දුව අපි අකුරටම ඉස්සසිද කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. ඒ වගේම තමයි පහුගිය කාල සීමාව තුළ තිබුණු විශාලතම ප්‍රශ්නේ මොකද්ද? දේශපාලන අස්ථාවරභාවය. ඇයි දේශපාලන අස්ථාවරභාවය ඇති වුනේ? අපේ රටට ආයෝජකයෝ ආවද? අද වොක්ස්වැගන් කම්පැනිය ගැන කතා කරා. අර ඔබතුමාගේ දිස්ත්‍රික්කේ මං හිතන්නේ හොරණ කර්මාන්ත ශාලාවක් ගැන කතා වුණා උදේ. ඇයි අපිට ආයෝජකයෝ ආවේ නැත්තේ? බොහොම පැහැදිලි ප්‍රශ්නයක් තිබුණා පහුගිය කාල සීමාවේ. ජනාධිපති තනතුරට පත් වුණු තැනැත්තා නොමැතිව අගමැතිවරයා වෙනත් ක්‍රමෝපායන් මගින් ව්‍යවස්ථාව මගින් බලය ලබා ගන්නට දරපු උත්සාහයෙන්ද තමයි මේ දේශපාලන අස්ථාවරභාවය ඇති වුණේ. ඒ නිසා තමුන්නාසලට මතක ඇති පහුගිය කාල සීමාව තුළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති තනතුරට ඇවිල්ලා තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි රටේ දේශපාලන අස්ථාවරභාවය නැති කරන එක. අපි ඒක කරා. ඒක ආර්ථිකයටත් බලපානවා. 19 වෙනි සංශෝධනය අපි වෙනස් කිරීම තුළ. ඒ නිසා තමුන්නාසලට මතක ඇති ව්‍යවස්ථාදායක සභාව තිබුණා කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක. ඒ වගේම ආර්ථික සභාවක් තිබුණා. ආර්ථික සභාවේ කවුද හිටියේ? ආර්ථික සභාවට තමුන්නාසලට ලඟ වෙන්න පුළුවන්කම ලැබුණාද? ලඟ වෙන්න බැරි වුණා. ආර්ථික සභාවේ හිටියේ කාගේ මිනිස්සුද කියන එක තමුන්නාසලගේ හෘද සාක්ෂිය දන්නවා. ඒ නිසා රටට ආයෝජනයක් ආවේ නැහැ. රටේ තිබුණු දේශපාලන අස්ථාවරභාවය හින්දා මේ වගේ ප්‍රශ්න රාශියක් එක්කලා තමයි මේ රට ඉස්සරහට ගියේ. ඒ නිසා ව්‍යවස්ථාදායක සභාව කියලා එකක් දාලා තිබුණා. ওই සුවාදීනය කියලා කියපු හැම කොමිෂන් සභාවම මේකෙන් තමයි පත්කරන්න කටයුතු කරේ. හැබැයි ඒවැ සුවාදීනත්වය ගැනත් අපේ හෘද සාක්ෂිය දන්නවා. ඒ නිසා අද වෙනකොට තිබුණු ප්‍රධාන ගැටලුව අවසන් කරලා තියෙන්නේ. ඒක තමයි මේ 19 වෙනි සංශෝධනයේ ඇති වුණු ප්‍රශ්න කන්දරාව. ජනාධිපතිතුමාට බලය දීලා තියෙනවා. අගමැතිතුමාට, කථානායකතුමාට, මේ පාර්ලිමේන්තුවේ කථානායකතුමා සමහර වෙලාවට කැඳවපු පුද්ගලයෝ පිළිමදව තමුන්නාසල දන්නවා. ඉතින් ඒ නිසා අද එක තැනකට බලය ගොනු කරලා තියෙනවා. ඒ බලය ගොනු කිරීම තුළ රටේ දේශපාලන ස්ථාවරභාවයක් ඇති වෙලා තියෙනවා. ඒ දේශපාලන ස්ථාවරභාවයත් එක්කලා තමයි පැහැදිලිව අපිට අපේ ඊළඟ වැඩපිළිවෙල ආරම්භ කරන්නට තිබෙන්නේ. අපි කවුරුත් බලාපොරොත්තුුනේ නැහැ කොරෝනා වසංගත. අද ගිහිල්ලා අහන්න ජනතාවකින් අපේ ජනාධිපතිතුමා මේ ආණ්ඩුව මේ වදුර මර්ධනය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හරියට කරනවද නැද්ද කියලා.
මන්තුමා අවසාන විනාඩි දෙක.
අපිට හොඳම සහතිකයක් ලැබුණා. මුලාසනාරුණ මන්ත්‍රීතුමනි තමුන්නාසල දන්නවා ජනාධිපතිවරණේ තියලා මාස 7කින් 8කින් 3-2ක බලයක් අපිට ලබා දුන්නේ අපි කෙරේ ජනාධිපතිතුමා කෙරේ තියෙන විශ්වාසය නිසායි කියන එක අපි බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. ඒ නිසා මේ අයවැයේ විශේෂයෙන්ම ඉදිරි ගමන් මාර්ගයේ පිළිමදව රටේ අපි කල්පනා කරොත් එහෙම හොඳ ක්‍රියාමාර්ග රාශියක් මේ වෙනකොට මේ අයවැය සඳහන් වෙනවා. විශේෂයෙන්ම අපි සියලු දෙනා දන්නවා අද වෙනකොට රුපියල් ට්‍රිලියනයක මුදලක් ජලය ලබා දෙන්න විතරක් ඉදිරි වසර කීපය තුළ අපි වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා තව අපිට කතා කරගෙන යන්න පුළුවන් කාරණා ගණනාවක් තියෙනවා. වෘත්ති අධ්‍යාපනයට අද යන්නේ 100යි. 102 බවට පත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ අයවැය තුළ තිබෙනවා. ඉතින් ඒ නිසා රටේ ඉදිරි අනාගතය ගැන හිතන අයවැයක් හැටියට තමයි පැහැදිලිව අපි මේ අයවැය දකින්නේ. ඒ වගේම පහුගිය කාල සීමාව තුළ සමහරුව අද මෙතන සමෘද්ධිය ගැන කතා කරා. සමෘද්ධිය වැඩිපුර දෙන්න නෙමෙයි රටේ අඩු කරන්න පුළුවන් නම් ඒක තමයි අපි හැම දිනාගේම දක්ෂතාවය.
අවසන් කරන්න.
තමුන්නාසලා පහදිලුව දේශපාලන වශයෙන් තමයි තෝරලා දුන්නේ. මේ සියලු සමෘද්ධි සමෘද්ධි මුදල් සියල්ලම. ඉතින් ඒ නිසා මම බොහොම පහදිලුව මතක් කරන්න ඕනේ ජනතාව මේ ආණ්ඩුව පත් කරලා තව මාස 3යි ගියේ ඒ මාස 3 ඇතුළත කරපු දේවල් පිළිබඳව තමුන්නාසලා දන්නවා. විශේෂයෙන්ම අඩු ආදායම් ලාභීන්ට උදාර රැකියා ලක්ෂයක් දුන්න අපි කතා කරා කාලේ රැකියා ලක්ෂ 10ක් දෙන්න. ඒවා කොහෙද? ඉතින් ඒ නිසා කොහොම පැහැදිලිව මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. හොඳ ආයවැයක් අපි ප්‍රාර්ථනා කරනවා අධිකරු ජනාධිපතිතුමාට දකවැත්තුමාට මේවා යථාර්ථයේ බවට පත් කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා.
ඊළඟට ඉන්තිස් බකිර් මාකර් මැතිතුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් තියෙනවා.
ලෝකසභාපතිතුමනි මම පළමුවෙන්ම ඔබතුමාට සුවපතනවා. ඔබතුමා ඉන්න වෙලාවක මට මේ කතාව කරන්න ලැබීම ගැන සතුටක්. ප්‍රාර්ථනා කරනවා අනාගත දවසකදී නිල උරුමයේ තියෙන පුද්ගලයා හැටියට මේ පුටුවේ වාඩි වෙන්න ඔබතුමා දකින්නට අපට වාසනාව ලැබේවා කියලා. සභාපතිතුමනි මම කැමතියි මගේ කතාව ආරම්භ කරන්නට ඉස්ලාමීය ඉතිහාසයේ එන ඉතා වැදගත් ප්‍රකාශයක් උපුටලා දක්වලා. මේ ප්‍රකාශය කළේ නබිතුමන්ගේ අභාවයෙන් පස්සේ ඒ ඉස්ලාමීය ලෝකයේ පාලකයා බවට පත්වෙච්ච පළමු පාලකයන් දෙදෙනාගෙන් කෙනෙක්. මට හරියටම මතක නැහැ පළවෙනියද දෙවෙනියද මේ ප්‍රකාශ කළේ කියලා. මම කියවල තියෙනවා. අවසරයි ඔබතුමාගෙන් ඒක උපුටලා දක්වන්න. එතුමා තමන්ගේ මංගල කතාව කළා ඒ පාලනය බාර ගනිමින් කරපු කතාවයි තමයි මේ ප්‍රකාශය කළේ. මෙහෙම කියනවා එතුමා. සහෝදර ජනතාවනි ඔබ සැම මගේ පාලනයේ අඩුරුහුණුකම් දැක්කොත් අඩුරුහුණුකම් මට කිව යුතු වෙනවා. ඔබ සැම කටවසාගෙන ඒ කරුණ නොකියා සිටියොත් ඔබ සැම යහපත් අයවරුන් වන්නේ නැහැ. ඔබ සැම කියන අඩුපාඩු වලට උපේක්ෂාවෙන් සවන් නොදී කේන්තියෙන් ප්‍රතිචාර දැක්වුවොත් මමත් යහපත් මිනිසෙකු වන්නේ නැහැ. ඒ රටේ පුරවැසියෝ තමන්ගේ අඩුපාඩු පෙන්වලා දෙන්න ඕනේ. එහෙම කිව්වොත් කළොත් තමයි ඒ පුරවැසියෝ යහපත් පුරවැසියන් වෙන්නේ. ඒ වගේම පාලකයෝ ඒවට කේන්ති ආරම් ප්‍රතිචාර දක්වන්නේ නැතුව උපේක්ෂාවෙන් ඒවට සවන් දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි පාලකයෝ යහපත් පාලකයෝ වෙන්නේ. අවුරුදු 1400කට පෙර ඉස්ලාමීය ඉතිහාසයේ ආරම්භක පාලකවරයෙකු කර ඇති මේ ප්‍රකාශය අද යුගයටත් වළංගු වන අද යුගයේ අපේ පාලකයන්ටත් මඟ පෙන්වන ප්‍රකාශයක් කියලා මම විශ්වාස කරනවා. ඉස්ලාමීය ඉතිහාසයේ වගේම බෞද්ධ ඉතිහාසයේ තියෙන දසරාජ ධර්මයේ මඟ පෙන්වීම මගේ සිහියට එනවා. අපි අදහන මේ ආගම්වල එන මේ වටිනාකම් වලින් අපි පාඩම් උගත යුතුව තිබෙනවා. අද මේ අයවැය ඉදිරිපත් කරන්නේ අපේ රට පමණක් නෙවෙයි මුළු ලෝකයේම අර්බුදකාරී තත්වයකට මුහුණ දීලා ඉන්න තිබෙන පසුබිමක. අද කොරෝනාව නිසා මුළු ලෝකයේම අඩපණ වෙලා තියෙනවා. ජාත්‍යන්තර ගමන් බිමන් බොහෝ දුරට නතර වෙලා, ජාත්‍යන්තර වෙළඳ කටයුතු නැවතිලා, කර්මාන්ත ශාලා වැසිලා, විරැකියාව වර්ධනය වෙලා, ලක්ෂ ගණන් මිනිස් ජීවිත අහිමි වෙලා, මේ තත්ත්වය අපේ රටට පමණක් සීමා වෙච්ච ප්‍රශ්නයක් නොවන බව අපි පිළිගන්නවා. ඒ මේ ප්‍රශ්නය අපේ රටේ මිනිසුන්ගේ ජීවිතවලට බලගතු බරපතල බලපෑමක් ඇති කරලා තියෙනවා. අපේ රටේ ආර්ථිකයට දායක වන, ආර්ථිකයට පණපොවන දසදහස් ගණන් මිනිස්සු අද අසරණ වෙලා, ඒ උදවියගේ ජීවත්වන මාර්ග අහිමි වෙලා, රැකියා අහිමි වෙලා, කර්මාන්ත ශාලා වැහිලා, වෙළඳාම් වැටිලා, නිෂ්පාදන බිඳ වැටිලා, මැනින් මාකට් එකේ දවසේ පඩියට කුලී වැඩ කරන අයගේ ඉඳන් ලීස් එකට ගත්ත ත්‍රීරෝද රථයේ පදවන මිනිස්සයා දක්වා, මේසන් වැඩ කරන මේසන් බාසුන් නැගේ ඉඳන් මාළු වෙළඳ පොලේ වැඩ කරන මිනිස්සයා දක්වා, බත් පැකට් විකුණන අයගේ ඉඳන් කුලී වැඩ කරන අය දක්වා ජන ජීවිත පවුල් ආර්ථික අද කඩා වැටිලා. අනෙක් රටවලටත් මේ විදිහට අභියෝග තියෙනවා. රජයක් තියෙන්නේ මේ අර්බුදවලදී නියම නායකත්වය දෙන්න, මඟ පෙන්වන්න. මම කැමතියි මේ අවස්ථාවේදී 60 දශකයේ ඇමරිකාවේ හිටපු ජනප්‍රිය ජනාධිපතිවරයෙකු වන ජෝන් එෆ් කෙනඩිගේ ප්‍රකාශයක් උපුටලා දක්වන්න. කෙනඩි මෙහෙම කියනවා, අර්බුදය කියන වචනය සටහන් කරන්නට චීන ජාතිකයෝ පෑන් පාරවල් දෙකක් පාවිච්චි කරනවා. එක පෑන් පාරකින් කියන්නේ භයානකයි කියන අර්ථය, අනෙක් පෑන් පාරින් කියන්නේ අවස්ථාව කියන අර්ථය. අර්බුදකාරී තත්වයකදී භයානක බව ගැන අවධානම ගැන කල්පනාකාරී වීම අවශ්‍යයි. ඒ වගේම අර්බුදය තුළින් මතුවන අවස්ථාවන්ද අපි හඳුනාගත යුතුව තිබෙනවා. කෙනඩි කියන්නේ ලොකු අර්බුදයකදී භයානක අවධානමක් තිබෙනවා වගේම අවස්ථාවලුත් මතුවෙන බවයි. මුළු ලෝකයේම අර්බුදයකට මුහුණ දී තිබෙන මොහොතක මේ අර්බුදය තුළින් මතුවන අවස්ථාවල් හඳුනගෙන අපි කොහොමද ඉදිරියට යන්නේ? අපිට වඩා ඉදිරියෙන් සිටින රටවල් වලට අපි කොහොමද කිට්ටු වෙන්නේ? අපි ඒ රටවල් අභිබෝල අපි ඉදිරියට යන්නේ කොහොමද? අපි ආර්ථික අතින් ඉහළට යන්නේ කොහොමද? අපිට තියෙන මානව සම්පත් රට ඇතුලේ තියෙන, ඒ වගේම පිටරටට ගිහින් තියෙන අපේ මානව සම්පත් ප්‍රයෝජනයට අරගෙන දැනුම පහසුකම් සියල්ල භාවිතා කරලා මේ අර්බුදය අවස්ථාවක් කරගත යුතුව තිබෙනවා. ඒ සඳහා අපට දැක්මක් අවශ්‍යයි. එහෙම දැක්මක හෝඩුවාවක්වත් අපට අවංකවම මේ අයවැය තුලින් දැක ගන්නට තිබෙනවද? ලක්ෂ ගණන් මිනිස්සු ගෙවල් වල කොටු වෙලා ඉන්න දවස්වල ඔවුන්ගේ දැනුම කුසලතාවන් වර්ධනය කරගන්නට නව ශ්‍රීලන්තය වගේ රටවල් නිර්මාණශීලී විදියට කටයුතු කරනවා අපි දකිනවා. ඒ තරුණ අගමැතිනියගේ නායකත්වයෙන් ඉදිරියට යන්න ඌමනාව අදිෂ්ඨානය තියෙන රටවල් කටයුතු කරන්නේ එහෙම අලුත් සිතීම් වලින්. ලෝකයේ ඉදිරියට යන්නට උත්සාහ කරන රටවල් මෙවැනි අවස්ථාවලදී කොරෝනා උදුරෙන් පීඩාවට පත්වුණු ජනතාවගේ දුක් වේදනාවන් ඇමතීමට වගේම මේ අර්බුදය තුළින් මතුවන අවස්ථාවන් හඳුරගෙන ඉදිරියට යන්නට කල්පනා කරනවා. එහෙම ඇමතීමක් හෝ මේ අර්බුදය අපට ලබා දෙන අවස්ථාවල් ප්‍රයෝජනයටගෙන හඳුනගෙන ඉදිරියට යන්නට ඇති අදිෂ්ඨානයක් හෝ උත්සාහයක් මේ අයවැය දකින්නට නැහැයි කියන එකයි මගේ අදහස. ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මේ වගේ සංදිස්ථානයකදී අපේ රට සාම්ප්‍රදායික දේශපාලනයට වඩා අලුත් ප්‍රවේශයකට අවතීර්ණ විය යුතුව තිබෙනවා. නූතනවාදී ධනාත්මක ප්‍රවේශයක් අපේ රටට අවශ්‍යව තිබෙනවා. අපි තවමත් අපේ රටේ දකිමින් ඉන්නේ සාම්ප්‍රදායික යල් පැනපු දේශපාලනය තුළින් පැවැත්ම තහවුරු කරගන්නට දඟලන උත්සාහයක්. ජනාධිපතිතුමා පෙරේද කරපු කතාවෙනුත් අපි දැක්කේ එතුමන්ව ඒ සාම්ප්‍රදායික බෙදුම්වාදී දේශපාලන විෂම චක්‍රය තුළ එතුමන්ව හිර කරලා තියෙන ආකාරයයි. ඇත්තෙන්ම මේ තත්ත්වය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. අපේ රටට මේ බෙදුම්වාදී ආකල්ප වැපිරීම තුළින් අනාගතය ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. ජනතාවගේ දැවෙන ප්‍රශ්න අමතනවා වෙනුවට අවධානය වෙන පැත්තකට හරවමින් සිංහල සිංහල කියලා දෙමළ දෙමළ කියලා මුස්ලිම් මුස්ලිම් කියලා හැඟීම් මවුස්සන කතාවල් තුළින් ඒ ජනකොටස්වල ඡන්ද දැහැගන්මේ කාලකණ්ඩි දේශපාලනයේ නිමාවක් අපි දැන්වත් දැකිය යුතුව තිබෙනවා. මේ බෙදුම්වාදී දේශපාලනය ශ්‍රී ලාංකික ජාතියට උරුම කෙරුවේ දහස් ගණන් ජීවිත අහිමි කිරීම, ආබාධිතයන් බිහි කිරීම, අහිංසක ජනතාව සරණාගතයන් බවට පත් කිරීම. මේ බෙදුම්වාදී ආකල්ප වපුරපු දේශපාලනය නිසා ශ්‍රී ලාංකික ජාතිය දශක පහක් තිස්සේ පරම්පරා කීපයක්ම ජීවිත ගෙවලා තියෙන්නේ ප්‍රචණ්ඩත්වයත් එක්ක, ගැටුම් එක්ක, ලී ගැලීම් එක්ක. අපේ ඊළඟ පරපුරටවත් අභිමානයෙන් ජීවත් වෙන්නට පුළුවන් සමාජයක් බාර දෙන්න නම් අපි ගැටුම් බෙදීම් අවම කරගත්තු සමාජයක් උදාකරගත යුතුව තිබෙනවා. 1989 දී අපේ රටේ ජනවාරික ප්‍රශ්න උත්සන්නව තිබුණු පසුබිමක ජනාධිපතිතුමාට පත්වෙච්ච රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් කරපු ප්‍රකාශයක් මේ අවස්ථාවේදී උපුටා දක්වන්නට මම ඔබතුමන්ගේ අවසරය ඉල්ලනවා. ප්‍රේමදාස චින්තනය පොතෙන් පිටුව 34-35 එතුමා මෙහෙම කියනවා. අපි සියලු දෙනාම මිනිස්සු. ශ්‍රී ලංකාව අපේ මව්බිම ලෙස සලකන අප හැමදෙනාම සිංහල දෙමළ මුස්ලිම් බර්ග කුමන වර්ගයකට ජන වර්ගයකට අයත් වුවත් මෙම වෙනස්කම් වටහා ගන්නේ අප ඉපදී තේරුම යන වයසට ආපසුයි. එක ජන වර්ගයක් අනෙකයකට වඩා ප්‍රමාණයෙන් ටිකක් ලොකු හෝ කුඩා විය හැකි. නමුත් ඉතා වැදගත්ම කරුණ නම් අපි සියලු දෙනාම මිනිස්යන්. ඒ අර්ථයෙන් අපි සියලු දෙනාම සමානයි. බහුජන වාර්ගික ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තමයි ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා මාතුල හැම විටම තිබුණු දර්ශනය. ඒ මග මිසක වෙන මගක් අපට විවෘතව නැහැ. මා කලින් නියෝජනය කළ මැදකළුම කොට්ටාශය බහුජන වාර්ගික කොට්ටාශයක්. බහුජන වාර්ගික ජීවිතයට ගැළපෙන දේශපාලනයක් මා අනුගමනය නොකළ නම් පහුගිය අවුරුදු 35ක කාලය තුළ මට ඒ කොට්ටාශය නියෝජනය කරන්න ලැබෙන්නේ නැහැ. දැන් ජනාධිපතිවරයා ලෙස මුළු රටම මගේ කොට්ටාශය වී තිබෙනවා. මම දැන් ශ්‍රී ලාංකික සමාජය ගොඩනැගී තිබෙන සියලුම ජනකොටස්වල ජනාධිපතිවරයායි. උපුටා දැක්ම අවසන්. මෙහෙමයි රටක නායකයෝ කල්පනා කරන්න ඕනේ. පුළුල් දැක්ම තමයි වැදගත් වෙන්නේ. අපි දන්නවා බොහෝ රටවල් අයවැය ඉදිරිපත් කරනකොට අවුරුදු 2-3ක්වත් ඉදිරිය කල්පනා කරලයි අයවැය සැලැස්මක් ඉදිරිපත් කරන්නේ. එහෙම කරනකොට මුළු රටටම, මුළු ආර්ථිකයටම, මුළු ලෝකයටම සහතිකයක් දෙනවා. රට යන්නේ මොන දිශාවටද කියලා රජයට සැලැස්මක් සූදානමක් තිබෙන බවක් පෙන්වනවා. අද අපි පශ්චාත් කෝවිඩ් යුගයකට මුහුණ දී තියෙන්නේ. මේ කෝවිඩ් අනතුර අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලොකු කම්පනයක් ලබා දී තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට වගේම ආර්ථික සමාජීය අතිනුත් මේ ලොකු බලපෑමක් ඇති කර තිබෙනවා. ඒත් අයවැය යෝජනා දෙස බලන විට මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රතිපාදන ලබා දී තිබෙන්නේ ගිය වසරට වඩා අඩුවෙන්. කෝවිඩ් අනතුරට පෙර පහුගිය අවුරුදු කීපයේදීම සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කළ මුදල් වසරින් වසර වැඩි වුණා. ඒත් පශ්චාත් කෝවිඩ් අභියෝගවලට මුහුණ දිය යුතුව තිබෙන පසුබිමක මේ වසරේ ප්‍රතිපාදන අඩු කරලා තියෙනවා. 2008 වෙන් කළ මුදලට වඩා 2019 වෙන් කළ මුදල් ප්‍රමාණය වැඩි වෙලා තිබුණා. 2020 ඊටත් වඩා වැඩි වෙලා තිබුණා. නමුත් 2021 මේ අයවැයෙන් ඒ අඩු කරලා තියෙනවා. මේ තත්ත්වය කනගාටුදායකයි. ලෝකේ වෙනත් රටවල් මේ සෞඛ්‍ය අභියෝගය ඉදිරියේ වැඩි වැඩියෙන් ආයෝජනය කරන පසුබිමක අපේ රටේ සෞඛ්‍ය ශිස්ත්‍රයේ ආයෝජනය අඩු කර තිබෙනවා. අපේ රටේ අති බහුතරයක් ජනතාව ලෙඩක් දුකක් හැදුනම යන්නේ ආණ්ඩුවේ රෝහල්වලට. ඒ බහුතරයට PCR පරීක්ෂණවලට, බේතේතුවලට, පෞද්ගලික රෝහල්වලට යන්න වත්කමක් නැහැ. නිදහස් සෞඛ්‍ය සේවාව සඳහා වන ආයෝජනය කප්පාදු නොකර ඒට ප්‍රමුඛතාව දෙන්න කියලා ඉල්ලන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහාත්, රටේ ඉදිරි ගමනට කිසි පරදායිත්වයක් නැති දේශපාලන පත්වීම් සඳහාත්, වෙනත් අනවශ්‍ය කටයුතු සඳහාත් දෙන ප්‍රමුඛතාවට වඩා අද අපේ ජනතාව මේ අසීරු අවස්ථාවේදී මුහුණ දී සිටින අපහසුතාවන්ගෙන් මුදවා ගන්නට ගත යුතු පියවර සඳහා ප්‍රමුඛතාව දෙන්න කියලා රජයෙන් ඉල්ලන්නට මම කැමතියි. ආණ්ඩුව සහ අපි
මන්ත්‍රීමත් විනාඩි දෙකක් තියෙනවා.
බොහොම ස්තුතියි වාතුනි. ආණ්ඩුව සහ අපි කඳවුරු දෙකක් බව ඇත්ත. ඒත් වාකිය යුතු ආණ්ඩුවක් සහ වාකිය යුතු විපක්ෂයක් හැටියට රටේ අනාගතය වෙනුවෙන් අපි ගමන් කළ යුත්තේ එක ඉලක්කයකට. අපි ගමන් කරන්න ඕනේ ඉදිරියට මිසක් ආපස්සට නොවේ. අපි ගමන් කරන්න ඕනේ ඉහළට මිසක් ප්‍රපාතයට නොවේ. ඉතින් එහෙමනම් අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන් දිශාවකට රට ගෙනියන්න ඕනේ. ඒත් බලන්න ඔබලා අද පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාර්ක සභා සෙක්ටෝරියල් ඕවර්සයිට් කමිටීස් අකර්මණ්‍ය කරලා තියෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට පෙර ඒ අනපනත් පක්ෂ ભેදයෙන් තොරව සලකා බලන ක්‍රමවේදයක් මේ සභාව තුන තිබුණා. ඇයි මේවා අකර්මණ්‍ය කරලා තියෙන්නේ? ඒක පාර්ශවික ගමනකට මඟ පාදන්නේ නැතුව රට වෙනුවෙන් පොදුවේ කල්පනා කර වැඩ කරන මේ ක්‍රමවේදයන් අප රැකගත යුතුව තිබෙනවා. මේ කමිටු අකර්මණ්‍ය කිරීමෙන් දෙන්නේ වැරදි සංඥාවක්. අද ලෝකේ දිහා බලන්න. අද ලෝකේ ලිං මැඩි චින්තන වලට ඉඩක් නැහැ. අද චීනය, වියට්නාමය බලන්න. ලාභය සූරාකෑමක්, ලාභය තහනම් වචනයක් ලෙස සලකපු ඒ න්‍යායවල් අමතක කරලා ඒ රටවල් දැන් ලාභය හඹා යනවා. අද ලෝකයේ තමන්ගේ ජනතාවට උසස් ජීවන තත්ත්වයක් දෙන්න කල්පනා කරන රටවල් ඔක්කොම යන ගමන් මාර්ගයේ ලොකු වෙනසක් නැහැ. ඒ නිසා අපි අපේ දේශපාලන පැවැත්ම සඳහා අපේ සමාජය තුළ ගැටීම්, බෙදීම්, සතුරු ආකල්ප ඇති කරන ගමනකට නොගොස් නිවැරදි මඟට අපේ රට යොමු කරගන්නට දායක විය යුතුව තිබෙනවා. ලිං වැඩි චින්තනයට ගොදුරු නොවී, ගජමිතුරු ධනවාදී ප්‍රතිපත්ති වලින් බැහැර වී, සාර්ථක ගමන් ගිය ලෝකයේ සාර්ථක රටවල් වලින් අපි පාඩම් ඉගෙනගෙන අපේ රට ඉහළට ඔසවා තියන්නට සාමූහිකව සිතන යුගයක් උදා කරගත යුතුව තිබෙනවා. මම අවසාන වශයෙන් මම කැමතියි ඊයේ පෙරේදා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අපි දන්නවා තරුණ මන්ත්‍රීවරයෙක් විදිහට මානව අයිතිවාසිකම් ගැන නිර්භීතව කතා කරපු නායකයෙක්, ජාත්‍යන්තර තලයට පවා ඒ ප්‍රශ්න ගෙනිච්ච නායකයෙක්. නමුත් අද මොනවද වෙන්නේ? අද අපේ මාධ්‍යවේදීන්ට, සමාජ ජාලවල ක්‍රියා කරන උදවියට ආණ්ඩුවට විරුද්ධ අදහස් පළ කිරීම නිසා අත්අඩංගුවට ගැනීම ඊයේ පෙරේද වැඩි වෙලා තියෙනවා. ඉතාම කනගාටුදායක තත්වයක්. මට ආරංචි වෙනවා 200 ගානක ලයිස්තුවක් පොලිසියට දීලා තියෙනවා කියලා අත්අඩංගුවට ගැනීම කරන්න. මෙහෙම කරන්න යන්න එපා. එතුමාගේ මම ඉල්ලා සිටිනවා. විපක්ෂයේ ඉඳද්දී එතුමා මානව අයිතිවාසිකම් ගැන නිර්භීතව පෙනී හිටියා. එතුමා අගමැති දුරේ දාන ආණ්ඩුවකින් මේ වගේ තත්වයක් මේ රටේ ඇති නොවිය යුතුයි. එනිසා නිදහස් අදහස් වලට ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙනවා භාෂණයේ අයිතිය. ඒකට ගරු කරන්න. ඒ අනුව ඒ අදහස් වලට ඉඩ දීලා ඒවා ඉවසලා මේ ගමන යන්න සූදානම් වෙන්න. එහෙම නොකරපු ආණ්ඩුවලට අපේ රටේ ජනතාව කනගාටුදායක කියලා නම් උදා කරලා තියෙනවා. මතකනේ බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුව 3-2 බලය නිසා 75 ආණ්ඩුව 77 දක්වා දික් කරගත්තා. ඒකට විරුද්ධතා දක්වනකොට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දේපල රායසන්තකයි ගුවන්විදුලි නිවේදන නිකුත් කළා. අන්තිමට 77 දී ජනතාව 6-5 බලයක් විපක්ෂයට දුන්නා. අධිපතිවාදී ගමන්වලට අපේ රටේ ජනතාව ආශිර්වාද කළේ නැහැ. ලංකාවේ පමණක් නෙවෙයි ඉන්දියාව දිහා බලන්න. ඉන්දිරා ගාන්ධිට කොංග්‍රස් පක්ෂයට මහා ලොකු පරාජයක් 76 දී ලබා දුන්නා. අධිපතිවාදී ගමනක් යන්නට ගිය හින්දා. ඒ වගේම ශානි දිසානායක මහත්මයාගේ නඩුව ගැන මම කතා කරන්නේ නැහැ.
පළමුවෙන්ම මා 2021 අයවැය යෝජනාවලියේ රටක ජනතාවක් ලෙස ආර්ථික හා සමාජීය සංවර්ධනයක් උදෙසා ගුණාත්මක පැතිකඩක් බව පෙන්වා දීමට මේ ගරු සභාවේ අවසර පතනවා. ගරු සභාපතිතුමනි, ලෝක පරිමාණයෙන් ලෝකයේම ජනතාව මහත් විහසනයකට මුහුණ පා ඇති තත්ත්වයක් තුළ රටක් ලෙස ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිතයේ සුරක්ෂිතභාවයත් සෞභාග්‍යමත් දේශයක් නිවහල් පුරවැසියන් ලෙස අත්පත් කරගත යුතු ආර්ථික ගොඩනැගීමක් සඳහා වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය ප්‍රතිපත්ති රාමුව තුළ ඉදිරිපත් කළ 2021 අයවැය යෝජනාවන් නිවහල් වන බව මූලිකව මේ සභාවේ හමුවේ ස්ථිර කර සිටිමි. ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ජනතාවක් වෙසෙන ශ්‍රී ලාංකීය භූමිය තුළ අප සැමගේ පැතුම නිවහල් සෞභාග්‍යමත් මිනිස් ජීවන වටපිටාවක් ගොඩනගා ගැනීමයි. ඒ සඳහා මුඛ්‍යතම සම්පත වන්නේ මිනිස් හැකියාවන් සතු අගයන් රටක ආර්ථික සුරක්ෂිතතාවය සඳහා කොතරම් දායක කරගන්නේද යන්න පිළිබඳ කිරාමන බැලීමයි. අප සෑම පිළිගන්නා කාරණය වන්නේ මේ රට කෘෂිකර්මාන්තයෙන් ලෝකයේ වෙනත් රාජ්‍යයන් සමග සංසන්දනය කර බලන විට ඉහළ ස්වයන් පෝෂිත ජීවන තත්ත්වයක් අත්පත් කරගත හැකි වගා ක්‍රමයන්ගෙන් පොහොසත් ඒ සඳහා වන පාරිසරික හා භූගෝලීය තත්ත්වයන් සපුරා ඇති රාජ්‍යයක් බවයි. කන්න දෙකකින් සරුවන වීඅස්වැන්න මෙන්ම හේන් ගොවිතැන හා නිශ්චිත විධිමත් වගාක්‍රමයන් මගින් අනිකුත් භෝග වර්ගයන් මගින් එදා වේල සරිකර ගැනීමට මෙන්ම අතිරික්තයේ අපනයනය දක්වා වර්ධනය කළ හා කළ හැකි කෘෂිකර්මාන්තයක් අප සතුවීම මොනතරම් භාග්‍යයක්ද. ගරු සභාපතිතුමනි, මෙවැනි තත්ත්වයක් තුළ කෘෂිකර්මාන්තය සඳහා දක්වන රාජ්‍ය මැදිහත්වීම පසුගිය කාලයට අදාළව අතිශය ශෝකජනක වන්නේය. අපේ ගොවියා ණය ගෙවා ගැනීමට නොහැකිව පොහොර ටික වගාවට යෙදවීමට නොහැකිව වස පානයකට මියදෙන තරම් අන්තාසරණ තත්ත්වයකට මේ කෘෂිකර්මාන්තය ඇද දැමීමේ අභාග්‍ය සම්පන්න තත්ත්වයක් අපි දැක්කා. 2015 පෙර ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ගොවින් සඳහා නිකුත් කළ පොහොර සහනාධාරය යහපාලන නමින් මහා උජාරුවෙන් කරපින්නාගෙන සිටි රජය විසින් කපා දමා ගොවියාට යන එන මන් නැති කළ තත්ත්වයක් අපිට මතකයි. දේශීය ගොවියා එසේ වලපල්ලට ඇදදමා පිටරටින් මුන්ටික කව්පිටික පමණක් නොව ගම්මිරිස් සැටෙන් පවා අධික කොමිස් මුදල් ගසා කමින් ගොවින් හා දේශීය සැපියුම් සාර්ථික වලපල්ලට යැවීමට ක්‍රියා කළ අයුරු ජනතාවට මතකයි. මෙවර මේ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළ අයවැයෙන් ගොවීන්ට නැවත ජීවිතයක් ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට මුළු මහත් ජනතාවගේ ගෞරවය හිමිවිය යුතුයි. මෙවර අයවැයෙන් වී පොහොර නොමිලේ දබා දීමට අනෙකුත් පොහොර කිලෝග්‍රෑම් 50ක් සඳහා 1500ක සහන මිලක් සහතික කිරීමත් රටේ ගොවියාගේ සතුටට කරුණක් ලෙස සඳහන් කළ යුතුමයි. මේ අතරම අයවැය යෝජනාවලියට මෙන්ම මේ ගරු සභාවේ අවධානය සඳහා මා ලංකාවේ අපනයන භෝග විවිධාංගීකරණයේ ක්‍රියාවලිය මත විවිධ භෝග මෙන්ම ඖෂධීය වගාවන් ආපනයනයේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට කැමැති ලංකාව ඝර්ම කලාපීය රටක් වීම විසින් බොහෝ ඖෂධ වගාවන් නිසි පරිදි කොට ඒවා අපනයනයෙන් දේශීය ආර්ථිකය විදේශීය විනිමය උපයා ගැනීම හැකියාවක් පවතී. ඒ අතර ලංකාවේ මේ වන විට නීති විරෝධී තත්ත්වයේ පවතින එහෙත් ඖෂධයක් ලෙස නීත්‍යානුකූල බවක් සහිත කන්සා හෙවත් ගංජා වගාව ඖෂධීය අපනයනයක් වගාවක් ලෙස රාජ්‍ය මැදිහත්වීමකින් ශක්තිමත් කොට විදේශ විනිමය උපයා ගැනීම සඳහා වන මැදිහත්වීමක් සිදු කිරීමට යෝජනා කරන අතරම එක හෙළාම එය රාජ්‍ය මැදිහත්වීමක් හා වෛද්‍ය විද්‍යාත්මක භාවිතය සඳහා අපනයන භාණ්ඩයක් ලෙස ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන යෝජනාවක් බව නැවත වරක් සභාව හමුවේ ප්‍රකාශ කර සිටිනවා. රාජ්‍යයක් ලෙස අප ලෝක වෙළඳපොළ වෙත මෙතෙක් අපනයනය කළ තේපොල් රබර් වැනි ප්‍රධාන ආර්ථික භෝගයන් අතරට ඖෂධ වගාවන් එකතු කර ගැනීම වෙනත් ලෝකයේ රාජ්‍යයන් සමග සැසඳීමේදී අවම අපනයන වාර්තාවක් කර සිටිනවා. ලෝකයේ වෙනත් රාජ්‍යයන්හි නීත්‍යානුකූල කංශ අපනයනයේ ලබන ආදායම අති විශාල එකක් වෙනවා. මට මේක ගැන පුංචි හඳුන්වා දීමක් කරත හැකි. යුරෝපානු ආයෝජන බැංකුව අනුව ගෝලීය කංශ වෙළඳපොළ ඊළඟ දශකයේදී 10%කින් ඉහළ යන බවත් 2027 ඩොලර් බිලියන 140ක් බවත් පුරෝකථනය කර තිබේ. ඉන් ඩොලර් බිලියන 57ක් නීත්‍යානුකූල කංශවලින් ලැබෙන බවත් ඉන් වැඩි කොටස උතුරු ඇමරිකාව හා යුරෝපයෙන් සැපයෙන බවත් සඳහන්ය. උතුරු ඇමරිකාවේ 2017 ඩොලර් බිලියන 9.2 කංශා වෙළඳාම නීතියන් බිලියන 20.1 2027 බිලියන 47.3 වනු ඇත. ඒ නිසා මේ කංශා වගා කිරීම අප වගේ රටක මේ වගේ ගර්ම කලාපීය රටක මේක ඉතාමත්ම වැදගත් විදිහට මේ රටේ අපිට මේ තියෙන ණයබරෙන් නිදහස් වෙන්නට පිට රටවල් වල අද මේක නීත්‍යානුකූල බවට පත් කරලා තියෙනවා. මේක අපේ රට තුල වගා කරලා අපිට පුළුවන් අපේ මේ ණයබරෙන් නිදහස් වෙන්න. හැමදාම මේ රට ණයයි බංකලොත් කිය ඉන්න විපක්ෂයේ ඉන්න අයටත් වැඩිය මට කියන්න තියෙන්නේ හැමදාම මේ පහුගිය කාලේ අපි දැක්කා සර් ෆේල් ඒක තමයි අපි 20ක් ගෙනල්ලා සර් ෆේල් නොවෙන්න සර්ට දැන් බලය දීලා තියෙන්නේ. මොකද සර් ෆේල් කියලා අතව අවුරුදු 4කින් උත් ඇවිල්ලා කියයි සර් ෆේල්. මොකද සර්ගේ අතපය ගැට ගහලා ඉවරලා වැඩේ කරන්න කියනවා මේ රටේ. මේ 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 ප්‍රශ්න ටික විසඳන්න සර්ට බෑ. ඒ හින්දා තමයි මේ විෂවනි සංශෝධනය කළා නැවත මේ බලය අපි ලබා දීලා සර්ට මේක සාර්ථකත්වයක් ලබා ගන්න අපි හදලා දුන්නේ. මට විනාඩියක් දෙන්න ඉවර කරන්න කරු සභාපතිතුමනි. ඒ හින්දා තමයි අනිත් එක තමයි මම දැක්කා මේ සෞඛ්‍යද මේ කොරෝනා වලට අයවැයෙන් කිසිම දෙයක් වෙන් කරලා නැහැ කියලා කියනවා. කොරෝනා කියන්නේ අමාත්‍යංශයක් නෙමෙයි. කොරෝනා කියන්නේ ආයතනයක් නෙමෙයි. කොරෝනා කියන්නේ වෛරසයක්. ඒකයි අයත් වෙන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට, සෞඛ්‍ය අමාත්‍යංශයට. ඒකෙන් තමයි ඒ හින්දා තමයි අපි අයවැයෙන් අයින් කරලා තියෙන සෞඛ්‍යට මෙච්චර මුදලක්. ඒක කොරෝනා මර්ධනයටත් එක්ක එහෙම නැත්නම් අපිට වර්ගීකරණය කරන්න වෙයි පිළිකාවට, දියවැඩියාවට, වකුගඩු රෝගයට කියලා හැමතැනම. ඒක කරන්න බෑ. ඒක තමයි සෞඛ්‍ය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යංශයේ යටතේ ඒක එන්නේ. ඒ හින්දා තමයි මේක. ඉතින් කොරෝනා කියලා වෙන් කරන්න බෑ. මේ කොරෝනා මර්ධනයටත් අපිට ලබා දීලා තියෙන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ම තමයි මේ සල්ලි වෙන් කරලා තියෙන්නේ. ඒක හින්දා බොරුවට හැම දෙයකටම විරුද්ධ වෙවි. හැම දෙයක්ම අද කොරෝනා කිය කියා දඟලන්න විපක්ෂයට පුළුවන් එකම දේ අද කොරෝනා පමණයි. කොරෝනා ඉවරනාට පස්සේ තව ටැග් ලයින් එකක් හොයාගන්න වෙනවා විපක්ෂයට. බොහොම ඉක්මනටම මේ ගමන යන්න මේ පාර්ලිමේන්තුව තුල. බොහොම ස්තුතියි.